වාචික පිළිතුරු අපේක්ෂා කරන ලද ප්‍රශ්න ප්‍රශ්න අංක 1 ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා වැවිලි සහ ප්‍රජා යටතල පාසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට
මහනගරුක තනගිටින ගරු කතානායකතුමනි හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා විසින් අසන ප්‍රශ්නයේ පළවෙනි එක කුඩා තේවතු හිමියන් මේ රටේ තේ නිෂ්පාදනයේට සමස්ත නිෂ්පාදනයෙන් දායක වෙච්ච ප්‍රමාණය ගැන විමසනවා. ඒ කියන්නේ මුළු තේ නිෂ්පාදනයේ කුඩා තේවතු හිමියන්ගේ දායකත්වය. 2015 දී ගත්තොත් මුළු තේ නිෂ්පාදනයේ 72.91%, 2016 74.54%, 2017 75.53%, 2018 75.03%, 2019 75.21%, 2020 73.85%, 2021 74.56%, 2022 75.44%, 2023 74.45%, ගිය අවුරුද්දේ 2024 රටේ සමස්ත මුළු තේ නිෂ්පාදනයේ නිමිතේ කිලෝ වලින් ගත්තොත් මිලියන 262.15%, ඒකෙන් කුඩා තේවතු හිමියන් විසින් නිෂ්පාදනය කළ කියලා සැලකෙන්නේ නිමිතේ කිලෝ මිලියන 197.15%, ඒක 100ට ගානක් ගත්තොත් 175.21%. ඔබතුමාගේ දෙවැනි කොටස කොච්චර කුඩා තේවතු හිමියන් ඉන්නවද කියන ප්‍රශ්නය 2024 12/31 අපේ ගණනයට අනුව කුඩා තේවතු හිමියන් සංඛ්‍යාව 418,989ක්. ඊළඟට ඔබතුමා අහන්නේ කුඩා තේවතු හිමියන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන සංඛ්‍යාව 5යි. ඒ 5 කුමක්ද කියලා කිව්වොත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කුඩා තේවතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය කියන ආයතන 5 කුඩා තේවතු හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබනවා. ඔබතුමාගේ පස්වෙනි කොටස අහලා තිබුණේ එක් එක් ආයතන විසින් පෙරකී ආයතන විසින් මේ අංශයට දක්වන දායකත්වයේ කොහොමද කියලා. ඒක ටිකක් දීර්ඝ පිළිතුරක් සභාගත කරන්නද?
ඔබතුමා සභාගත කරන්න පුළුවන් නම් ඔබතුමාලා මේ මෑත කාලයේදී මොනවද කුඩා තේවතු හිමියන් වෙනුවෙන් කරලා තියෙන්නේ කියන කාරණා ටික හයිලයිට් කරන්න.
හරි, හොඳයි. දැන් අපි කුඩා තේවතු හිමියන් වෙනුවෙන් ඇත්තම ගත්තොත් නැවත තේ වගාව සඳහා හෙක්ටයාර් එකට අපි රුපියල් 6,30,000ක් දෙනවා. අපි එක් අයෙකුට උපරිම හෙක්ටයාර් 4ක් සඳහා ඒ සඳහා ආධාර ලබා දෙනු ලබනවා. ඒ වගේම අලුත් වගාව සඳහා හෙක්ටයාර් එකට අපි රුපියල් 1,05,000ක් දෙනවා. අපි ඒක දෙන්නේ හැබැයි අක්කරයක් සඳහා පමණයි. ඊළඟට භෝග පුනරුත්ථාපනය සඳහා පැල එකක් සඳහා අපි රුපියල් 100,000ක් ලබා දෙනවා. ඒ අනුව අක්කරයකට සාමාන්‍යයෙන් පැල 1,000,000ක් හිටවන්න ඕනේ. ඒ අනුව 100 බැගින් අපි 1,000,000කට ලබා දෙනවා. එක් අයෙකුට අපි දෙන්නේ උපරිම හෙක්ටයාර් එකකට. ඒ වගේම තේ පොහොර සහනාධාරය අපි ලබා දෙනවා. තේ කිලෝග්‍රෑම් 50 මිටියක් රුපියල් 9,000ක් වගේ වෙනවා විලඳ පොලේ. අපි ඒකට රුපියල් 4,000ක සහනාධාරයක් ලබා දෙනවා. ඉතින් මේ 2025 අවුරුද්දේ ඒ සඳහා අපි වෙන් කරපු මුදල රුපියල් මිලියන 2,800ක්. ඒ වගේම අපි ආයතනයේ පෞද්ගලික වාණිජ පැලතවාන් පවත්වාගෙන යනවා. ඒවා නියාමනය කරනවා. ප්‍රමිතියෙන් යුක්ත පැල ලබා දීම ආදිය කරනවා. ඉතුරු කොටස මම ඔබතුමාට සභාගත කිරීමක් කරනු ලබනවා.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය ගරු ඇමතුමා කියපු පරිදි ඔය කියපු කාරණා ටික මෙතෙක් කාලයක් හැම රජයක් තුළින්ම තේ කර්මාන්තය වෙනුවෙන් ලබා දීපු දායකත්වය. නමුත් අද වෙනකොට 2013-14 වර්ෂවල මිලියන 340ක් තිබුණ තේ කර්මාන්තයේ අපේ ප්‍රමාණය මේ වෙනකොට ඔබතුමා කියපු විදිහ 260ට අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීමේ ප්‍රධාන වගකීම මම හිතනවා පොහොර පිළිබඳව ගත්තේ වැරදි තීන්දුව නිසා තේ කර්මාන්තයේ තේ අස්වැන්න නැත්නම් ඒ ලැබෙන ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. මම දැනගන්න කැමතියි දැන් රුපියල් 4,000ක් දීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා ඔබතුමත් පිළිගන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම රුපියල් 5,000ක් ගන්තමතුමා 5,000ක් ලබා දීමත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ තේ කර්මාන්තය කියන්නේ අපේ රටේ විශාල අපනයන ආදායමක් අතීතයේ ඉඳලා තියෙන. නමුත් අද වෙනකන් අපි තේ කර්මාන්තයෙන් කොච්චර මේක දාලා යනවද කියන ප්‍රමාණය පිළිබඳව ඔබතුමාගේ ওই විග්‍රහය තුළ පැහැදිලි වෙනවා. මේ වෙනකොට තේ කර්මාන්තශාලා මෑත කාලේ 200කට වැඩිය වහිලා තියෙනවා. වැහලා ගිහිල්ලා තියෙනවා. එනේ ව්‍යාපාරය අතහැරලා දාලා තියෙනවා. මම අහන්න කැමතියි ඔය කියපු සිල්ලර ගණේ කවුරුත් කරන දායකත්වයට වඩා මහ පරිමාණයේ මේ කුඩාතේ කර්මාන්තයේ නියලී ඉන්න අහිංසක මිනිස්සු. මොකද මානියෝජන රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ කුඩාතේ වතු හිමියන් විශාල ප්‍රමාණයක් ඉන්න ප්‍රදේශයක්. මේ ඈ ලංකාවේ වැඩියෙන්ම කුඩාතේ වතු අපේ ගයන්ත මන්තුමා ව්‍යාපාරේ ඉන්න හින්දා එතුමා දන්නව මට පැහැදිලි කරනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි කුඩාතේ වතු හිමියන්ගේ මේ ව්‍යාපාරය අතෑරලා යන එක නතර කරගන්න ඇත්තටම සාධනීය මැදිහත් වීමක් වෙන්නේ යම් අදහසක් තියෙනවද අමාත්‍යංශයට?
දැයි ඔබතුමාගේ මේ ප්‍රශ්නේ සැලකිය යුතු සත්‍ය කරුණු ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම ඉතිහාසයේ තේ කර්මාන්තය කියන්නේ හොඳ තැනක තිබුණා. නිමිතේ කිලෝ ඔබතුමා කිව්වා වගේ 2013 වසරේ මිලියන 340 තිබුණා. නමුත් ගිය අවුරුද්දේක 262 දක්වා පහළට බැස්සා. ඒ පහළට බහින්න බලපාපු ප්‍රධාන හේතු ඒ කාලේ ගත්ත ප්‍රතිපත්තිමය සහ ඔබතුමාලා හදපු වැඩපිළිවෙළවල් තිබුණු ආණ්ඩු හදපු වැඩවල වැඩපිළිවෙළවල් ප්‍රතිඵලයක් කියන එක තමයි අපි කියන්නේ. සිල්ලර නෙවෙයි තොග ගානෙන් හදපු වැඩපිළිවෙළවල් තමයි. මොකද පහුගිය කාලේ ඔබතුමා කිව්වා වගේම පොහොර තානමක් ආවත් එක්කම තේ කර්මාන්තය ඇතුළු අපේ රටේ කෘෂි කර්මාන්තයම දැවැන්ත අර්බුදයකට ගියා. එහෙම තියදී තමයි අපි මේ පොහොර සහන ආධාරය නැවත ක්‍රියාත්මක කරලා තියෙනවා. තේ වලට විතරක් නෙවෙයි පොල් වලත් පහුගිය කාලේ අර්බුදයක් ආවා. අවුරුදු පහක් අපේ රජයේ වතු වලට පවා සමහර වතු වලට පොහොර දාලා තිබුණේ නැහැ. ඒවටත් පොහොර සහන ආධාරය ලබා දෙනවා. ඉතින් ඒ විදිහට ලබා දෙනවා. ඒ වගේම දැන් අපි ජාතික වැවිලි ප්‍රතිපත්තියක් සකස් කරමින් ඉන්නවා. තේ කර්මාන්තයටත් අපි පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් හදලා තියෙනවා. ඉතින් තේ මිලියන 200 නිමි කිලෝ තේ මිලියන කිලෝ ගත්තොත් 262 තිබුණේ ගිය අවුරුද්දේ. අපි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා ඒක නිමි තේ කිලෝ මිලියන 275 දක්වාගේ. මම පෞද්ගලිකව අදහස් කරනවා ඒක 275 ඉක්මවන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපි හදපු පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මට අනුව අපි ඒක 2030 දී බලනවා නිමි තේ කිලෝ මිලියන 400 දක්වා මේක ගෙනියන්න. එතකොට මේ ඔබ කියන කුඩා තේ වතු හිමියන්ට මේට වැඩිය වැඩපිළිවෙලක් ඒ අවංශය සංවර්ධනය කරගන්න අවශ්‍යයි කියලා අපි පිළිගන්නවා. අපේ වැඩපිළිවෙලේ ඒ සඳහා අවශ්‍ය දේවල් තියෙනවා. නැවත වගා කරවන්න, පොහොර සහන ආධාරය දෙන්න, ඒ වගේම නිසි ක්‍රමවේදයට දළු නෙලන්න, අදාළ තාක්ෂණය ලබා දෙන්න, නවීන යාන්ත්‍රීකරණය මේකට ලබා දෙන්න ආදී වැඩපිළිවෙළ මේ සම්බන්ධයෙන් තියෙනවා කියන එක ඔබතුමාට පැහැදිලි කරන්න කැමතියි.
ගරු මහත්තුමා, ඔය ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ඔය ලබා දෙන පොහොර පිළිබඳ ප්‍රමිතිය පිළිබඳව ගොවියන්ගේ මැස්විල්ලක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද අපි අපනයන ආදායම මේ වෙනකොට ඩොලර් බිලියන 1.4ක ආදායමක් ගන්න විශාල ශේෂ්ත්‍රයක්. මේක පුළුල් කරන්න මහ ලොකු යෝජනාවල් ගේන්න අවශ්‍ය වෙන්නේ නැහැ ගරු ඇමතුමනි. මේක පුළුල් කරන්න උමනාවක් විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද මේ රටේ දීර්ඝකාලීන වගාවක්, ඒ වගාවෙන් බැහැර වෙන්නේ බැරිම තැන මිනිස්සු. සා මම කැමති දැනගන්න රජයේ විසින්, ඉතිහාසයේ විවිධ රජයන් විසින් මේ ඉඩම් වතු ලබා දීලා තිබුණා කර්මාන්තය දියුණු කරන්න, පවත්වගෙන යන්න. දැන් උදාහරණයක් ගත්තොත් මානියෝජනය කරන කොළොන්න මැතිවන් කොට්ටාසේ එක්බර්ට් කියන වතු යාය. ඒ වතු සමාගම, ඒ උදාහරණයක් මතුරට ප්ලාන්ටේෂන්. මේ වතු සමාගම් දැන් මේ ඉඩම් අරගෙන තේවවන්නේ නැහැ ගරුවැමතුමනි. දැන් එක එකද හෝටල් ව්‍යාපාර, එක එක ආයතනට බදු දෙන එක, පතල් කපන එක නම් හොඳ වැඩක් කියමුකෝ අපි. කොහෙන් හරි අපිට අපනන ආදායමක් ජාතික ආර්ථිකයට එකතු වෙනෝනේ. ඉතින් මේක මොනිටර් කරන්න නැත්නම් මේ යන වැඩසටහන ගැන හොයා බලන්න. දැන් වතු සමාගම් වල රජයෙන් දීපු සමාගම තව සමාගම් 10කට විතර ආපහු ලීස් කර දීලා තියෙනවා. මේ වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් අනිවාර්යෙන් අමාත්‍යංශය වෙත අවධානය යොමු විය යුතුයි. මොකද එහෙම නැත්නම් වෙන්නේ මේ රටේ වගා කළ යුතු බිම් ප්‍රමාණයක් වතු සමාගම් මිලදී අරගෙන ඉතා සොච්චම් මුදලක් රජයට ගෙවලා පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. අපි දැනගන්න කැමති මේක අවධානයට යොමු වෙලා දැවතුමාල වසර කාලයක් ගිහිල්ලා තියෙනවා රජයේ මේ වතු සමාගම් වල මේ ගැන ක්‍රියාමාර්ගය රටේ ආර්ථිකයට ලොකු හානියක් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාගේ අදහස
හොඳයි. අර ඔබතුමා ওই ප්‍රශ්නේදී අහපු කීපයක් තිබුණා පැහැදිලි කරන්න ඕනේ. පොහොර සහනාධාරය ගොවියන්ගේ පැත්තෙන් ප්‍රමිතියෙන් යුක්ත නැහැ කියන එකයි, නිසි වෙලාවට පොහොර ලැබෙන්නේ නැහැ කියන මැසිවිල්ලයි තියෙනවා. ඒකට අනුව අපි නවරජය හැටියට සාකච්ඡා කරලා මේ වෙනකොට තීන්දුවක් කරන් තියෙනවා. මෙච්චර කාලයක් පොහොර ලබා දුන්නේ පොහොර සංස්ථාවේ පොහොර පමණයි. අපි මේ සැරේ තීන්දුව කරලා තියෙනවා ගොවියන්ගේ තියෙනවා ඒ පොහොර ඔල්රෙඩි අහවල් පොහොර හොඳයි කියලා ගොවියෝ කියනවා. එඳ සමාගම් ගණනාවකින් පොර ලබා ගැනීමට අපි සහනාධාරය ලබා දෙන්න තීන්දුව කරලා තියෙනවා. එතකොට පමාවකින් තොරව මේක ලබා දීම සඳහා QR කෝඩ් එකක් අපි නිර්මාණය කරමින් කරලා ඒක ජනතාවට ලබා දෙන්න සූදානම්. ඉතින් ඉස්සරහ තෙල් ගැහුවෙත් පහුගිය කාලේ QR කෝඩ් එකෙන් ඕන කෙනෙක් ගහගත්තානේ. එහෙනම් තමන් කැමති සමාගමකින් පොර ටික ගන්න අදාළ QR කෝඩ් එක නිකුත් කරන්න අපි බලාපොරොත්තු වන ලබන මාසෙ වගේ අපි ඒ කාර්යය ආරම්භ කරනවා. ඒ වගේම ඔබතුමාට කියන්න කැමති මේක අර විශාල ආදායමක් ලැබෙනවා තමයි අපේ රට ඉතිහාසෙ නම්. නමුත් පහුගිය කාලේ තිබුණු වැඩපිළිවෙළ වල අසාර්ථකත්වයත් එක්ක තේ වලින් ලැබෙන ආදායම පහළට වැටුණා. ගියස් අවුරුද්දේ ගත්තොත් ඩොලර් බිලියන් 1.442 තමයි තේ අපනයන ආදායම ලැබුණේ. හැබැයි ඔබට අපි සතුටින් කියන්න කැමති මේ අවුරුද්දේ මුල් මාස 5යි ගිය අවුරුද්දේ මුල් මාස 5යි සසඳනකොට ගිය අවුරුද්දේ මුල් මාස 5ේදී තිබුණේ තේ අපනයන ආදායම මිලියන ඩොලර් මිලියන 331යි. හැබැයි මේ අවුරුද්දේ මුල් මාස 5ේදී ගත්තම ඒක ඩොලර් මිලියන 434 දක්වා වර්ධනය වෙලා තියෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ ඒක වර්ධනය කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඔබතුමා අහුවේ මේ ප්‍රශ්නේදී තව කාරණයක් තමයි මහා පරිමාණ වතුවල ඌනෝපයෝගී ඉඩම් තියෙනවා. සහ මේ වගාවන් නැතුව වෙනත් වගාවන් වලට සහ වෙනත් කාර්යයන් වලට මේක පාවිච්චි කරනවා. මේකට මොකක්ද කරන්න පුළුවන් කියන කාරණය. ඉතින් මේ වතු සමාගම් වලට දෙනකොට ගිවිසුම් ගැහුවේ ඔබේ රජයන් තමයි. එක්සත් ජාතික පක්ෂේ රජයන් තමයි. ඒ ගිවිසුම් බරපතලයි. රජයට විශාල අවාසිදායක තත්ත්වයන් වලට ගිවිසුම් ගහලා තියෙනවා. ඊයේත් අපි කම්කරු ඇමැතිතුමත් මාත් සහභාගී වෙලා වැවිලි සමාගම් වල හාම්පුත්තු ජෙනල්ලා අපි දීර්ඝ සාකච්ඡාවක් කරා වතුකම් කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සහ ඌන උපයෝගිත ඉඩම් වගාව සඳහා වෙන් කරන්න. ඔබතුමා කෙසේ කීවත් මෙරටේ ආදායම් වැඩි කරන්න නම් මේවා අගේ එකතු කිරීම කරන්න ඕනේ. එඳ තේ වගාව සංචාරක ව්‍යාපාරයත් එක්ක බද්ධ කරන්න පුළුවන් නම් තවත් දේවල් ඔක්ක බද්ධ කරන්න පුළුවන් නම් වැවිලි කර්මාන්තයට අවාසි සහගත නොවන විදිය ඒක අපි කරන්න සූදානම්. යනු ඊ අපි වතු සමාගම් එක්ක සාකච්ඡා කරා ඌන උපයෝගිත ඉඩම් තියෙන්න පුළුවන් කමක් නැහැ. මේ අවුරුදු අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට ජනාධිපතිතුමා ප්‍රකාශයක් කරා ඌන උපයෝගිත ඉඩම් සියල්ලම වගාවට ගත යුතුයි කියලා. ඒවා රජයේ වෙන්න පුළුවන්, පෞද්ගලික අංශ වෙන්න පුළුවන්, කෙනෙක් සතුව තියෙන්න පුළුවන්, ඒවා රාජ්‍ය සම්පත් ඒවා නිකරුණේ තියන්න පුළුවන් කමක් නැහැ. ඉසේවා වගා කරන්න ඕන කියලා. ඒ අනුව දැන් අපේ අමාත්‍යංශයේ තියෙන ජනවසම සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ අයිති ඌන උපයෝගිත ඉඩම් මැනුම් කටයුතු කළ අවසන් කරලා අපි පළවෙනි අදියරේ ගිය සතියේ පත්‍රයේ දැන්වීම දැම්මා. ප්‍රසිද්ධ විනිවිද පේන ක්‍රමයකට හෙක්ටයාර් ගාණක් කැමැති ආයෝජකයෙක් ඉන්නවනම් බදු අරගෙන වගා කරන්න. සංචාරක ව්‍යාපාරට ගන්න පුළුවන් සුදුසු බංගලා තියෙනවා අතහැරපු ඒවා ගන්නවා නම් ගන්න. එහෙනම් මේ රටට ආදායම් එන්න ඒවා පාවිච්චි කරනවා. ඒ වගේ ඊයේ හාම්පුතුන්ට අපි පැහැදිලි කරා ඔබේ සමාගම් සතු තියෙන වගා නොකරපු සියලු ඉඩම් අනිවාර්යෙන් ඔබ එක්ක වගා කරන්න ඕනේ, එක්ක අතුරු බදු දෙන්න ඕනේ. එහෙම නොදුන්නොත් රජයේ හැටිය ක්‍රියාමාර්ගයක් අරගෙන අනිවාර්යෙන් අපි ඒවා වගා කරන තැනට කටයුතු කරනවා කියන එක අපි එතුමාලට පැහැදිලි කරා සහ ඒක අපි කරනවා කියන එක ඔබතුමාටත් පැහැදිලි කරන්න ඕනේ.
ගරු චමින්ද විජේසිරි මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යමකින් ඇසීමට
තේමී ප්‍රශ්න අහනවා ගරු කථානායකතුමනි.
කථානායකතුමනි සති දෙකක කාලයක් ගන්න.
ගරු මංජුල සුරවීර ආරච්චි මහතා කෘෂිකර්ම වස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි මම එමතුමාගෙන් ප්‍රශ්න යොමු කරනවා.
ගරු කථානායකතුමනි සති දෙකක කාලයක් ඉල්ලනවා.
ගරු ඊ.එම්. බස්නායක මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු ලසිත් භාෂණ ගමගේ මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි ප්‍රශ්න යොමු කරනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය යොමු වෙන්නේ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුළ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරී ව්‍යාපෘති සම්බන්ධයෙන්. ප්‍රශ්න අංක A1 අහන්නේ ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද කියන එක. ප්‍රශ්නය තුළ ඇතරම කාලවකාණුව පැහැදිලිව සඳහන් නොවුණත් පහුගිය අවුරුදු 8ක කාලය තුළ කරන නාගරික සංවර්ධන අධිකාරී විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති පිළිබඳ විස්තරයක් මම සභාගත කරනවා. මේ ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් ප්‍රධාන ව්‍යාපෘති 6ක් පිළිබඳ විස්තර ඒ තුළ තියෙනවා. උදාහරණයක්කට ගත්තොත් හෙනරත්ගඩ උද්භිද උද්‍යාන ඇවිදින මන්තීරුව ආදී වශයෙන් ප්‍රධාන ව්‍යාපෘති 6ක් පිළිබඳ තොරතුරු මම සභාගත කරනවා. ප්‍රශ්න අංක 2 යටතේ යොමු වෙන්නේ ඒකේ ව්‍යාපෘතිය නම ක්‍රියාත්මක කරන ලද ග්‍රාම නිලධාරී වස්ත්‍රම සහ ආදී වියදම් කරන ලද මුදල ආදී පිළිබඳ විස්තරයක් ඒ වගේම වර්තමාන තත්ත්වය මම ඒ ඉදිරිපත් කරපු ව්‍යාපෘතිය තුළ ග්‍රාම නිලධාරී වසම ආරම්භ කළ වසර අවසාන කළ වසර ඒ වගේම වියදම් වූ මුදල් මුදල් සම්බන්ධයෙන් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් තියෙන තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා උදාහරණයක් ඇටට ගම්පහ සියත උයන නාගරික භූදර්ශන ව්‍යාපෘතිය මේක ඉහළ බටහිර මැදගම ග්‍රාම නිලධාරී වසම තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ අදියර 1 සහ 2 2018 තමයි ආරම්භ වෙලා 2018 සහ 2019 පිළිවෙලින් අවසන් කරලා තියෙන අදියර 1 සහ 2 අදියර 1 සඳහා මිලියන 4.77ක් අදියර 2 සඳහා මිලියන 62.42ක් වියදම් කරලා තිනවා ඒ ආදි වශයෙන් සියලු ව්‍යාපෘති සම්බන්ධයෙන් විස්තර මම සභාගත කරනවා ඊළඟට තුන්වෙනි කොටස යහන්නේ නාගරික සංවර අධිකාරිය විසින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ක්‍රියාත්මක වෙනට මේ වෙනට අවසන් කර නොමැති ව්‍යාපෘති සම්බන්ධයෙන් ඒ වගේ ව්‍යාපෘති දෙකක් තියෙනවා ඒ ව්‍යාපෘති දෙක පිළිබඳ තොරතුරු මම ඉදිරිපත් කරනවා උදාහරණයක් කරගත් ගම්පහ පොදු වෙළඳ සංකීර්ණය මේක ආරම්භ කළ තියෙන 2021 අවසන් කිරීමට නියමිත වෙලා තියෙන 2026 අගෝස්තු මාසේ සම්පූර්ණ ඇස්තමේන්තු ගත මුදල 634ක් ඒ වගේම මාකවිට නෙළුම් ඇවිදින නෙළුම් වල ඇවිදින මන්තිරු ව්‍යාපෘතිය 2021 ආරම්භ වෙලා 2027 අවසන් වෙන්න තමයි තියෙන්නේ මිලියන 26.14ක් තමයි ඇස්තමේන්තු වියදම ඊළඟට හතරවෙනි ප්‍රශ්නය අහන්නේ ඒ එක් එක් ව්‍යාපෘතියේ නම වියදම් කරන ලද මුදල් සහ වර්තමාන තත්ත්වය පිළිබඳ ඒ කැමනුම් දෙක මම දැනටමත් සඳහන් කරා ඒ පිළිබඳ තොරතුරු පස්වෙනි ප්‍රශ්නය අහන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඉදිරියේදී ක්‍රියාත්මක කරන යෝජිත ව්‍යාපෘති කවරේද සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුළ ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කළා තියෙනවා ඒ පිළිබඳ තොරතුරු මම ඇමිනුම තුම හැටියට සභාගත කරනවා උදාහරණයක් ඇරෙට ගමනාගමනයේ වැඩි දියුණු කිරීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ගම්පහ නගරයේ ඒ වගේම රාගම ගම්පහ නගරයේ අපි ව්‍යාපෘතියක් හැටට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා වාහන නැවතුම් ස්ථාන පදික සහ මන්තිරු හා පාදී පාපැදි මන්තිරු ආදී වශයෙන් ඒ සැලසුම් කරන ලද ව්‍යාපෘති සම්බන්ධයෙන් තොරතුරු මම සභාගත කරනවා ඇකොට් සහන්නේ නොවේසේ නම් මේ මන්ද අදාළ නැත.
ගරු මන්ත්‍රීතුමා.
ගරු ඇමැතිතුමනි අපේ මෙතන නාගරික සංවර්ධන අධිකාරියේ කරගෙන ගියපු මේ ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති දෙකක විතර තියෙනවා උදාහරණයක් විතර මාකවිට නෙළුම් විල යැවිදින මන්තිරු ව්‍යාපෘති ඊට පස්සේ ගම්පහ සියතු වෙන යැවිදින මන්තිරු ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘති දෙකම අතරමඟ ඇනහිටලා තියෙනවා. එතකොට විශාල මුදලක් වැය කරලා උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සියතු වෙන ආවිදන මන්තිරුවේ හේතුව දක්වලා තියෙන්නේ අතරින්න හයිවේ එකේ එන්ට්‍රන්ස් එක වැටෙන හින්දා ඒක සම්බන්ධයි. ඉතින් එතකොට ඒක ගැන සොයා බැලීමකින් නෙවෙයිද මේ ව්‍යාපෘති මුල් වසරේ ආරම්භ කරන්නේ. එතකොට එහෙම ප්‍රශ්න වගේක් තියෙනවා. හැබැයි ඒක එහෙම තියේදී මගේ ප්‍රශ්නය යොමු වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔය මාකට් බිල්ඩින් එක ගම්පහ නගර මැද්දේ ඉදිවෙන මාකට් බිල්ඩින් එක සම්බන්ධයෙන් මේක ඉදිකරන්න පටන් අරගත්තේ 2021 හැබැයි මේක වාචිකව මුලින්ම පිළිතුරු ලබා දුන්නා ගම්පහ අපි ප්‍රාදේශ සම්බන්ධිකන කමිටුවේදී ඒ සම්බන්ධයෙන් විමසපු අවස්ථාවේදී මේ වසර තුල ඒක ලබා දීමට හැකි කියන එක පස්සේ ඒක ගැන කතා වුණා ලබන වසරේ අගෝස්තු මාසෙ වෙනකන් ඒක දීර්ඝ වෙනවා කියලා මේක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න. එතකොට මෙච්චර කාලයක් මේ ව්‍යාපෘතිය ඇද්දීමට හේතුව මොන වගේ කාරණයක්ද කියන එක මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි මේ ව්‍යාපෘතිය ආරම්භයේ ඉඳලා ආරම්භ කළ තියෙන 2021 වසරේ අවසන් කිරීමට නියමිත වසර හැටියට තමයි 2026 අගෝස්තු 15 වෙනිදා තියෙන්නේ. එතකොට මේක අදියර 3කින් ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි අදියරේ මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා වෙළෙන්දන් තාවකාලික ප්‍රතිස්ථාපනය කරලා ඒ වගේම ඊළඟ අදියර හැටියට අපි අදියර කීපයකින් මේක නිම කරන්න මේ අවුරුද්දේ අපි ඇත්තටම මේ 2021 ආරම්භ කරත් මේ සමහර ව්‍යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරපු ව්‍යාපති ගණනාවක් ලංකාව පුරාම නතර කරලා තිබුණා. මේ අවුරුද්දේ අපි අයවැයෙන් ඒ නතර කරලා තියෙන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කරන්න මුදල් වෙන් කරා. ඒ අනුව ගම්පහ පොදු වෙළඳ සංකීර්ණය සඳහා මිලියන 107ක් වෙන් කරලා තියෙනවා. දැන් ඒ සඳහා ටෙන්ඩර් එක ඇඳවලා තියෙනවා. අගෝස්තු මාසේ මේ මාසේ 18 වෙනකොට ටෙන්ඩර් ඕපන් කළා. එයා ඉදිකිරීම කටයුතු නැවත ආරම්භ කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමෝ.
එපමණයි.
දෙවෙනි වටය ප්‍රශ්න අංක 4 ගරු ඊ.එම්. බස්නායක මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු බස්නායක ඊ.එම්. බස්නායක
ගරු කථානායකතුමනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා.
කථානායකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා.
අමාත්‍යංශ නිවේදන පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු කථානායකතුමනි, ගරු අධිකරණ සහ චාරික වදනා ගරු එමතුමාගෙන් මම යොමු කරනවා. 1990 වර්ෂයේ කළුවාංචිකුඩි බල ප්‍රදේශයේ කුරුකල්මඩම් ගම්මානයේ මුස්ලිම් ජාතිකයන් පිරිසක් මක්කම වන්දනා කර ආපසු කොළඹ මඩකලප ප්‍රධාන පාරේ තම නිවස් කරා වාගනයෙන් පැමිණීමෙන් සිටියේදී එහි සිටි බාල මහලු තරුණ සියලුම මුස්ලිම් භක්තිකයන් 1990 ජූලි මාසේ 12 දින කොටි සංවිධානයේ විසින් පැහැරගෙන ගොස් මරාදමා වරලා ඇත. එම අවස්ථාවේදී මෙම සිද්ධියේ එම අයගේ නාතියකු හිටපු කාතංගුඩි නගර සභා මන්ත්‍රී සහ අපේ පක්ෂේ සංවිධායක වන අල්හාජ් අබ්දුල් මජීද් මොහමද් රවුෆ් මහතා විසින් කළුවාංචිකුඩි පොලිස් ස්ථානයට පැමිණිල කර සිටින ලද අතර ඒ පැමිණිලට අනුව කළුවාංචිකුඩි මකිස්ත්‍රාත් කර අධිකරණයේ අංක B /172/14 ධර්ණ නඩු අංකය යටතේ නඩුවක් ගොනු කරන ලදී. මෙම නඩුව විභාගය කිරීමෙන් අනතුරුව වහාම බලදමා ඇති සියලුම මිනි ගොඩගෙන ජාත්‍යන්තර නීති රෙගුලාසි වලට අනුකූලව අවශ්‍ය සියලු කටයුතු සිදු කරන ලෙසටත් එම ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ආරක්ෂා සහිතව තබන ලෙසටත් ඒ සඳහා සියලු කටයුතු කිරීමට අපහසු වී ගිය පුද්ගලයන් සම්බන්ධ කාර්යාලයේ Office of Missing Persons හරහා සිදු කරන ලෙසත් ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නියෝගයක් ලබා දී ඇත. එමෙම සිද්ධියේදී මුස්ලිම් ජනතාව 170ක් පමණ මරදමා ඇති බව විශ්වාස කරන සිටිනවා. ගිය සතියේ ගරු එමතිතුමා මඩකළ ප්‍රදේශයේ මේ ප්‍රදේශයට පුද්ගලිය ඔබතුමා ගිහිල්ලා සංචාර කළා නිරීක්ෂණය කරන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු එමතුමනි, මෙම නියෝගයේ පරිදි කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට අපහසු වී ගිය පුද්ගලයන් සම්බන්ධ කාර්යාලයේ OMP අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර ගැනීමට ඔබතුමා කටයුතු කරනවාද? දෙවෙනි, එම කටයුතු නවීන තාක්ෂණයේ ඩ්‍රෝන් ස්කෑන් වැනි නවීන උපකරණ මගින් භාවිතා කර කඩිනම් කර දීමට ඔබතුමා කටයුතු කරනවාද? තුන්වෙනි එක, ඒ වගේම ඇටර්නි ජෙනරල් දෙපාර්තමේන්තුවේ සහ අනිකුත් රජ ආයතනය තුලින් අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා ඔබතුමා කටයුතු කරනවාද? මේකි මියගියේ අයගේ මාතෘ ශරීර ගොඩ ගැනීමෙන් පසුව ඉස්ලාම් ආගමට අනුව ආදාහන කටයුතු සිදු කිරීමට අවශ්‍ය දේ කරනවාද එන ඔබතුමාගේ මහනවා. Thank you sir.
ගරු අග්‍රම අධිකරණ මහත්තුමා.
ගරු මන්ත්‍රීතුමනි, ඔබගේ ප්‍රශ්න තුනටම උත්තරය ඔව් කියන එක. But now I will explain the steps I have taken without just saying yes. Thank you very much for raising this very important and timely question. Basically, the reason I visited that area also, in 2014 when the case was started off, OMP was not established. OMP was established only around 2018. So they intervened, and at that point, for some reason, during the Gotabaya's regime, the matters did not proceed. I will leave it at that. I mean, we all know the reasons for it, so we'll leave it at that. So what I'm very grateful for the people who have petitioned again to revive the matter. So the OMP went there. Now, on the 26th of August in 2025, an expert team, including the judicial medical officers, forensic anthropologists, archaeologists, will present to the courts as per the order made and request to go to the mass grave site. Even now, those teams are visiting that place as we speak, because I was told that they are coming this way, and the OMP is handling everything. And based on their findings, they will submit an interim report. And then the magistrate will prepare, give the order for excavation and exhumations, and also the budget. Because the experts are the ones who gives the budget with everything that is necessary. And when that is submitted to the ministry through the channel, I will approve the funds. We have enough funds, and it will never be sidelined. So there's enough funds. Even Germany is proceeding with great speed because of the continuous funding. So it will be there. Secondly, answering your question number two, sir, the means and the methods, as you know, will be decided based on the opinions of experts, including JMOs, forensic anthropologists, archaeologists, police, crime scene investigators, in accordance to international protocols. My ministry will fully facilitate the process using modern and advanced technologies to ensure accuracy, efficiency, and the preservation of evidence. These technologies will enable more targeted and minimally invasive excavation, minimize the risk of damaging potential evidence, and ensure that process adheres to international best practice and standard operating procedures in forensic, archaeology, and human rights investigations. The ultimate objective is to ensure scientifically a rigorous, transparent excavation process that upholds judicial inquiry and delivers justice to the families of the victims. So I assure you, it will be done. We will use the technology. If we don't have it here, we'll ask our international friends to give them to us. But we will do so. Replying to question number three, the court will determine the collaboration of relevant government institutions, including but not limited to the Attorney General. AG is only one main person. But subject matter experts to ensure that the excavation process is carried out in full compliance with legal and procedural standards. This multidisciplinary and interagency approach will be adopted to strengthen the credibility, transparency, and the legal integrity of the entire process, from investigations through the potential judicial proceedings. In fact, Office of Reparations and Office of Missing Persons, we have already formulated some proposals to our international friends, including UN agencies, seeking their expertise, seeking their help. We are not going to keep any stone unturned. If we don't have it, we have to get it from where there is, and we are fully open for that. So whatever the technology needed, drones or otherwise, it will be given. And about the rights, the last rights of the victims. The entire process will ensure that the utmost respect and compassion for the victims and their families are considered as an important principle of this process. Once the antemortem data, as you know, we have to get the antemortem data and make sure that we have all the evidence saved. Once the court determination is done with the scientific process, then most definitely, with consultation of the religious leaders of the area, civil society organizations, and families, definitely will give the most respectful last rites that is deserved in the religion. And my ministry is fully aware of the profound emotional impact this situation has. Therefore, all activities relating to the handling, identification, final rites of the remains will be conducted with highest degree of confidentiality and sensitivity. The main goal is to reveal the truth and to provide answers to families and communities, to honor the memory of the deceased, and to uphold human dignity throughout the process. So, short answer, yes. And with the help of, if the weather gods doesn't come in the way, by October, these processes should be able to start. Thank you very much.
Garu Mantri Duma.
Your efforts and everything, sir. Thank you so much. Thank you.
Garu Sivanyanam Sridharan Mantri Duma.
Gaurava Sabanayar Avargale, Padugapu Amacharam, Janadhipathiyum, Janadhipathiyumana Mandimigu Anurag Kumara Sanayaka Avargalai, Indriya Dinam Ketpadharkaga, யாழ்ப்பாண மாவட்டம் வலிகாமம் வடக்கு பிரதேச செயலாளர் பிரிவின் கீழ் வரும் 13 கிராம அலுவலர் பிரிவுகளில் பரம்பரை பரம்பரையாக வாழ்ந்த மக்கள் பலாலி இராணுவ முகாம் இராணுவத்தினரின் வருகை மற்றும் எரிகணை தாக்குதல்கள் காரணமாக 1996 6 15 தேதி வெள்ளிக்கிழமை தமது சொந்த மண்ணிலிருந்து இடம்பெயர்ந்தார்கள். இந்த இடப்பெயர்வு நிகழ்ந்து 35 வருடங்கள் கடந்தும் நாட்டில் போர் முடிவடைந்து 15 வருடங்கள் நிரம்பிய பின்னரும் இன்று வரை மீள்குடியேற்றப்படாத நிலையில் உள்ள அந்த மக்கள் இந்த நாட்டுக்குள்ளேயே இடைத்தங்கல் முகாம்களிலும் உறவினர் நண்பர்களின் வீடுகளிலும் சொல்லனா துன்பங்களுக்கு மத்தியில் ஏதிரிகளாக வாழ்ந்து வருகிறார்கள். கிட்டத்தட்ட 2700 ஏக்கருக்கும் அதிகமான விஸ்தீரணமுடைய காணிகளை கொண்ட மயிலிட்டி, பலாலி, வசாவிளான், கட்டுவன், குறும்பசிட்டி, குப்புளான், தைட்டி, ஊரணி, தோலகட்டி உள்ளிட்ட பல பேரூர்களைச் சேர்ந்த மக்கள் தமது சொந்த காணிகளில் குடியேறும் உரிமை பறிக்கப்பட்டவர்களாகவே இன்றும் வாழ்கிறார்கள். ஆட்சி மாற்றங்கள் அரசு மாற்றங்களின் பின்னும் அவர்களது மீள்குடியேற்றம் சாத்தியப்படுத்தப்படாமை பாதிக்கப்பட்ட ஒவ்வொரு குடும்பத்தினரதும் அவர்களது பிள்ளைகளினதும் அடுத்த தலைமுறையினதும் எதிர்காலத்தையே கேள்விக்குட்படுத்தியிருக்கிறது. அண்மையில் ஜனாதிபதி யாழ்ப்பாணம் வருகை தந்த பொழுது கூட மயிலிட்டி பகுதி மக்கள் தங்களுடைய சொந்த இடங்களுக்கு போவதற்கான ஒரு போராட்டத்தை முன்னெடுத்திருந்தார்கள். ஜனாதிபதி அந்த இடத்தை திரும்பி கூட பார்க்கவில்லை. இதுவரை இந்த அரசாங்கம் பதவியேற்று ஓராண்டுகள் நிறைவடைகிறது. இன்னும் அந்த மக்கள் மீள்குடியேற்றுவதற்கான குடியேறுவதற்கான எந்த சாத்தியக்கூறுகளும் தென்படவில்லை. இந்த வகையில் என்னுடைய முதலாவது கேள்வி, யாழ்ப்பாண மாவட்டம் வலிகாமம் வடக்கு பிரதேசியலாளர் பிரிவின் கீழ் 13 கிராம அலுவலர் பிரிவுகளில் இருந்தும் கடந்த 35 வருடங்களுக்கு முன்னர் இடம்பெயர்ந்து இன்று வரை சொந்த மண்ணில் மீள்குடியேற முடியாது இந்த நாட்டுக்குள்ளேயே ஏதிரிகளாக வாழ்ந்து வரும் குடும்பங்கள் எத்தனை என்பதை அமைச்சர் அறிவாரா? 2வது, உயர் பாதுகாப்பு வலயம் என்ற போர்வையில் இந்த மக்களுக்கு சொந்தமான எத்தனை ஏக்கர் காணிகள் இன்றளவும் இராணுவத்தினரால் கையகப்படுத்தப்பட்டுள்ளன என்பதையும் குறித்த காணிகள் ஏன் இதுவரை விடுவிக்கப்படவில்லை என்பதையும் அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? 3வது, இந்த நாட்டில் போர் முடிவிட்டு 15 ஆண்டுகளின் பின்னரும் வலிகாமம் வடக்கு பிரதேச மக்களின் மீள்குடியேற்றம் வலிந்து தவிர்க்கப்பட்டு வருவது ஏன் என்பதையும் இதனால் சொந்த மண்ணில் குடியேறி யாழ் வாழ முடியாதவர்களாக அந்த மக்கள் படும் அவலங்களை எத்தகையவை என்பதையும் அமைச்சரால் இச்சபைக்கு அறிவிக்க முடியுமா? 4வது, புதிய அரசாங்கம் ஆட்சிக்கு வந்து ஒரு வருட காலத்தை அண்மித்துள்ள நிலையில் வலிகாமம் வடக்கு மக்களின் மீள்குடியேற்றம் சார்ந்து இதுவரை மேற்கொள்ளப்பட்டுள்ள நடவடிக்கைகள் குறித்து அமைச்சர் இச்சபைக்கு அறிவிப்பாரா? 5வது, இவ்விடயமாக தங்கள் அமைச்சினால் ஏதேனும் நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டிருப்பின் வலிகாமம் வடக்கு மக்களின் மீள்குடியேற்றம் எப்போது சாத்தியமாகும் என்பதை இச்சபையில் பகிரங்கமாக தெரிவிக்க முடியுமா? 6வது கேள்வி, அத்தகைய நடவடிக்கைகள் எவையேனும் இதுவரை மேற்கொள்ளப்படவில்லை எனின் மேற்குறித்த மீள்குடியேற்ற விடயம் காலதாமதம் ஆவதற்கான காரணம் என்ன என்பதை அமைச்சர் அறிவிப்பாரா?
In 2010, within the divisional secretariat division of Valikamam North in Jaffna district, a total of 42,699 individuals belonging to 12,376 families were registered as displaced persons who had not yet been resettled. Out of these, 38,693 individuals from 10,981 families were subsequently resettled in the same division. However, 4,006 individuals from 1,395 families still remains to be resettled in the Valikamam North Divisional Secretariat Division. For the answer for the question number 2, in the post-conflict period, starting from 2009, 23,850 acres of land were under the control of tribe forces. This land has been gradually released, but up to today, 2,583 acres are still remain to be released. Out of this, 2,025 acres are yet to be released in Valikamam North alone. The answer for question number 3, it is the policy of the government to resettle all displaced persons on their original lands. Since assuming the office, the government has released 57 acres of the land to the rightful owners. The remaining lands will be released following consultation with the relevant government authorities such as department, including the Ministry of Defense. The answer for the question number 4, the Palais Road has been opened for the public, facilitating the easier transportation for the people and restoring their trust in the process. Additionally, the steps have been taken to redevelop the Mailadi fishing harbour, which had historically contributed to the national economy. This redevelopment is expected to create significant employment opportunities for the people in the northern region. Furthermore, to support the resettled people in Jaffna district, a budget allocation from the very first budget of the NPP government, budget allocation of 1,259 million has been allocated, has been made this year through the budget project, through the Ministry of Urban Development, Construction and Housing. So the development projects are currently being implemented under this funding, which also includes the housing schemes and infrastructure facilities, including drinking water, domestic electricity, connections and internal roads for those who were displaced by the war and have since been resettled. For the answer question number 5 and 6, the resettlement program is directly linked to the release of land by the relevant authorities. So accordingly, land is being released in a paced manner on security clearance, administrative requirement, and the availability of the essential infrastructure facilities. So this program is processing in line with the release of land by the respective agencies. However, as the program is fully dependent on the timing of land release, it is not possible to, at this stage, to specify an exact date for the completion of the resettlement process. So I will submit the details of the land released in Jaffna district alone. We started this process in April. By August, within 5 months, so we have already released 57 acres.
Garu Mantri Thuma, Garu Sridhar.
Gaurava Sabhanayar avargale, Gaurava Amaichar avargale, ningal tanda vidaigalukku nandri. Miga mukhyamaga ulnaattukkulla idam peyirndu 35 varadangalukku melaga உறவினர் வீடுகளிலும் நண்பர் வீடுகளிலும் முகாம்களிலும் இந்த மக்கள் வாழ்கிறார்கள். அதனை விட யுத்தம் முடிந்து 16 ஆண்டுகள் கடந்திருக்கிறது. இந்த அரசாங்கம் பதவியேற்று 1 ஆண்டு முடிந்திருக்கிறது. இன்னும் அந்த மக்கள் சொந்த இடங்களுக்கு போக முடியவில்லை. யோசித்து பாருங்கள், மயிலிட்டி பலாலி இந்த பகுதி மக்களுடைய மிக தரமான நிலங்கள், பயிர் செய்கை நிலங்கள், குடியிருப்பு நிலங்கள். அந்த மக்கள் தொடர்ந்து அகதிகளாக சொந்த நாட்டுக்குள்ளே இருக்கிறார்கள் என்றால் அவர்களுக்கான மீள்குடியேற்றம் தொடர்பிலே உங்களுடைய இந்த கால தாமதத்துக்கான ஒரு நிலையை நீங்கள் உடனடியாக மாற்றுங்கள். தயவு செய்து விரைவாக அந்த மக்களை குடியேற்றலாம். நீங்கள் பாதை திறந்திருப்பதாக சொல்கிறீர்கள். அந்த பாதையிலே எந்த இடத்திலும் யாரும் இறங்க முடியாது, ஒரு போன்ல படம் எடுக்க முடியாது, அது பாதை பயன்படுத்த முடியாதவாறு அல்லது பாதையை எந்த நேரமும் போக முடியாதவாறு இருக்கிறது. சரி, அது பரவாயில்லை. ஆனால் அந்த மக்களுடைய சொந்த நிலங்களில் குடியேறுவதற்கு பல இடங்களில் ராணுவம் தோட்டம் செய்கிறார்கள். இன்று பெருமனியாக கிடக்கிறது. பல ஆலயங்கள் அங்கே இருக்கின்ற ஆலயங்கள் கூட, மாதா ஆலயம், அம்மன் ஆலயம், பைரவர் ஆலயம் உட்பட பல ஆலயங்கள் இதுவரை விடுவிக்கப்படாமல் இருக்கிறது. ஆகவே அந்த இடங்கள் சும்மா இருக்கின்றன, ராணுவத்திலும் அந்த இடங்களில் இல்லை. நீங்கள் அந்த இடங்களையாவது தயவு செய்து விடுவீங்கள், அந்த மக்களுக்கு ஒரு நல்லெண்ணத்தை வெளிப்படுத்துங்கள். யாழ்ப்பாண மாவட்டத்திலே உங்களுக்கு 3 பாராளுமன்ற உறுப்பினர்களை தந்தது மக்கள் உங்களோடு இருப்பதாக நீங்கள் சொல்லிக் கொள்கிறீர்கள். ஏன் இந்த இடங்களை இந்த 1 ஆண்டு ஆகியும் அந்த வலிகாமம் வடக்கிலே அந்த மக்களுடைய இடங்களில் குடியேற நீங்கள் இன்னும் அனுமதிக்க முடியாமல் அதனை தடுத்து வருவதற்கான காரணம் என்ன? தயவு செய்து சொல்லுங்கள்.
Honorable Speaker, as I said in my answer, so we are not keeping silent in this issue. So we have already started the resettlement program, and also sizable amount of money has been allocated through the very first budget. But as you know that only 4,000 individuals out of 38,693 individuals now remains only nearly 4,000 individuals. But we know that it is very severe problem. So gradually, we will resettle all these people in their original lands. And also about the releasing the lands, out of 23,850 acres, now it remains 2,025 acres to be yet to be released. So, but as I said, from last from April in this year, within 5 years we have released some certain amount of land. But we know that this amount is not enough. Our task is to release almost all land to the original owners. So we are in the process of releasing them. There is no barrier. There is no any other issues. Only the thing is it will take little time. We have to take the security concern and also some administrative processes going on. So we are in the process of releasing them.
අමාත්‍යංශ නිවේදන පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය ධම්මික පටවෙදි මහතා 2025/07 දින ගරු කේ කාදමත්තන් මහතා විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ අතර ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම.
ගරු කථානායකතුමනි, ගරු කාදර් මස්තාන් මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය කියන ආයතනවලින් තොරතුරු ලබා ගැනීමට සිදු වුණා. අන්න ඒ ආයතන පහ විසින් සපයපු තොරතුරු සියල්ල කැටි කරගෙන තමයි මේ පිළිතුර ඉදිරිපත් කරන්නේ. ගරු මන්ත්‍රීතුමා පළවෙනි ප්‍රශ්නේ අහලා තිබුණේ වවුනියාව, මන්නාර මහා මුලතිව් යන දිස්ත්‍රික්කවල 2009 වසරේ සිට මේ දක්වා අතිවිශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කරන ලද වන සංරක්ෂණ, වනජීවී ආරක්ෂක සහ පුරාවිද්‍යා ප්‍රදේශයන් ලෙස ප්‍රකාශ කරන ලද ඉඩම් පිළිබඳ විස්තර, ගැසට් අංක, ඉඩම් ප්‍රමාණ, වෙන් කරන ලද අවශ්‍යතා ඇතුළු විස්තර ලබා දිය හැකිද? මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශ කරන ලද පුද්ගලික ඉඩම් ප්‍රමාණය කොපමණද? ගරු කථානායකතුමනි, සවිස්තර තොරතුරු ටික සභාගත කරනවා. මූලික වශයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුලතිව් දිස්ත්‍රික්කය පදනම් කරගෙන චුණ්ඩිකලම් ජාතික උද්‍යානය, නයාරු ස්වභාවික රක්ෂිතය, නන්දි කඩාල් ස්වභාවික රක්ෂිතය යන රක්ෂිත තුන වෙනුවෙන් හෙක්ටාර 28,172.32, මන්නාරම් දිස්ත්‍රික්කයේ විඩිතලතුයි ස්වභාවික රක්ෂිතය, වන්කලේ අභය භූමිය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, මඩුපාර ජාතික උද්‍යානය සඳහා හෙක්ටාර 216,075.95 ප්‍රමාණයක් ගැසට් මගින් ප්‍රකාශපත් කළා තියෙනවා. වවුනියාව දිස්ත්‍රික්කයේ වනජීවි රක්ෂිත ප්‍රකාශපත් කළා නැහැ. ඉල්ලුම් කරුවන් විසින් නීත්‍යානුකූල හිමිකම් තහවුරු කර නැමැති බැවින් සම්පූර්ණ පුද්ගලික ඉඩම් ප්‍රමාණය නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්න බෑ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය යුද සමය අවසානයේ මහජනතාව නැවත පදිංචි කිරීම යටතේ 2009 වසරේ සිට වවුනියාව, මන්නාරම හා මුලුතිව් යන දිස්ත්‍රික්කවල විශාල ලෙස වනාන්තර කිසිදු අවසරයකින් තොරව එලිපෙහෙලි කර නැවත පදිංචි කිරීම කටයුතු ආරම්භ කරන ලදී. ඒ හේතුවෙන් එවකට 2011 2012 වසරේ සිට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් එම ප්‍රදේශවල රාජකාරී කටයුතු සඳහා අනුත්තර කිරීමත් සමග මෙම වනාන්තර හෙලිපිලි කිරීම සම්බන්ධව විශාල ගැටලු වලට එම නිලධාරීන්ට මුහුණ පෑමට සිදු වුණා. ඒ අනුව භූමිය ඇති වනාන්තර ආවරණය වන පරිදි GPS කණ්ඩායම් වගේ එවැනි තර්ජනයට ලක් වූ වනාන්තර 2021 වර්ෂයේ දක්වා විවිධ අවස්ථාවලදී රක්ෂිත බවට පත් කරලා තියෙනවා. ඒ විස්තර සවිස්තර වාර්තාව සභාගත කරනවා. ගරු කථානායකතුමනි, මම දල අදහසක් ඉදිරිපත් කරන්නම්. වවුනියා දිස්ත්‍රික්කයේ රක්ෂිත ලෙස ගැසට් කරලා තියෙනවා හෙක්ටාර 41,049.45ක්. මන්නාරම් දිස්ත්‍රික්කයේ රක්ෂිත ලෙස ගැසට් කරලා තියෙනවා හෙක්ටාර 73,199.74ක්. මන්නාරම් දිස්ත්‍රික්කයේ හෙක්ටාර 40,036.53ක්. මුලතිව් දිස්ත්‍රික්කයේ හෙක්ටාර 171,817.83ක් ගැසට් කරලා තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්ෂිත නොමැති අතර වවුනියා හා මුලතිව් යන දිස්ත්‍රික්කවල ප්‍රකාශයට පත් කරන ලද පුරාවිද්‍යා ආරක්ෂිත භූමි ලෙස නම් කරන ලද ස්ථාන පිළිබඳ තොරතුරු ටික මූලික තොරතුරු සභාගත කරනවා. දල වශයෙන් වවුනියා දිස්ත්‍රික්කයේ හෙක්ටාර 10.79ක ප්‍රදේශයක්, මුලතිව් දිස්ත්‍රික්කයේ හෙක්ටාර 11.85ක ප්‍රදේශයක් සහ මුලතිව් දිස්ත්‍රික්කයේම හෙක්ටාර 14.97ක කියන ප්‍රදේශ දෙකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වවුනියා, මන්නාරම හා මුළුතු යන දිස්ත්‍රික්වල ත්‍රිවිධ හමුදා විසින් පරිහරණය කරනු ලබන ඉඩම් වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් බවත්, එම ඉඩම් වාර්ෂිකව ලබා දෙනු ලබන විවිධ අවසර පත්‍ර යටතේ පරිහරණය කරනු ලබවත් දන්වා තියෙනවා. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ මන්නාරම් දිස්ත්‍රික්කය තුළ ඇති ආරක්ෂිත ස්ථාන වශයෙන් දක්වා ඇති ස්ථාන 14 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පිළිතුරෙහිම ඒ තොරතුරු ටික අඩංගු වෙනවා. ඔබතුමා අහලා තියෙන දෙවනි ප්‍රශ්නය, එසේම එලෙස වෙන් කිරීම තුළින් හානියට පත් වූ පවුල් සංඛ්‍යාව කොපමණද? වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සංරක්ෂිත නිසා 2009-2015 කාලය තුළ වනජීවි ඉඩම් ප්‍රකාශයට පත් කිරීමේදී මේ ඉඩම් සඳහා හිමිකම් කිරීමට ඉදිරිපත් වී නොමැත. වර්තමානයේ සියලු මිල්ලීම් දිස්ත්‍රික් ලේකම් හරහා ලැබෙන අතර එහි නිශ්චිත පවුල් ගණන දක්වා නැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනාන්තර රක්ෂිත ලෙස ගැසට් කරන අවස්ථාවේ එම ඉඩම්වල මහජනතාව පදිංචි වී සිට නැත. ප්‍රශ්න අංක 3, කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ගැසට් නිවේදනයකින් ප්‍රකාශ නොකරන ලද ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන මායින් දමා ඇති බව ඔබ දන්නේද? එවැනි ඉඩම් නිදහස් කළ හැකිද? නැතිනම් එම ඉඩම් අයිතිකරුවන් සඳහා විකල්ප ඉඩම් හෝ වන්දි ලබා දීමේ සැලසුමක් තිබේ? වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ඉඩම් ගැසට් මගින් ප්‍රකාශපත් කරලා තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ චක්‍රලේඛන අංක 5/2190 වනාන්තර වනරක්ෂණ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයේ තිබූ වනාන්තර වන අතර එවැනි වනාන්තර රක්ෂිත භාවයට පත්කිරීම මගින් එම භූමි ප්‍රමාණයට මායිම් කණු ස්ථාපිත කර ඇත. ඒ අනුව ගම්වැසියන්ගේ බලපත්‍ර ඉඩම් හෝ අසාධාරණට ලක් වූ පුද්ගලයන්ට අයත් ඉඩම් හෝ මධ්‍යම පාන්තික ඉඩම් 2022 වර්ෂයේ පමණ ආරම්භ කරන ලද තිරසර වනාන්තර කළමනාකරණ වැඩසටහන තුළින් හඳුනා ගැනීමට කටයුතු කර මුලතිව් මන්නාරම කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හැර වවුනියා දිස්ත්‍රික්කයේ පමණක් පුද්ගලයන් හට නිදහස් කිරීමට සුදුසු රක්ෂිත භාවයෙන් මුදා ගැනීමට යෝජිත ඉඩම් හෙක්ටාර 9,123.78ක් එනම් අක්කර 22,804.45ක් හඳුනාගෙන ඇත. ප්‍රශ්න අංක 4, වන්නිමැතිවරණ දිස්ත්‍රික්කයේ ජනතාව විසින් පාරම්පරිකව සිදු කරන කෘෂිකාර්මික ගවපාලන දීවර රැකියාව වැනි ජීවනෝපාය ක්ෂේත්‍රයන් සඳහා භාවිත කරන ලද ඉඩම් අදාළ රාජ්‍ය ආයතන වෙත වෙන් කිරීම සඳහා විද්‍යාත්මක ක්ෂේත්‍ර පර්යේෂණ හෝ මත විමසුමක් සිදු කරන ලද්දේද? වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඒ සඳහා මත විමසුමක් කරලා තියෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජ්‍ය තිරසර වනාන්තර කළමනාකරණ වැඩසටහනට මේ අන්තර්ගත වේ. ප්‍රශ්න අංක 5. එසේ නම් මේ පිළිබඳ මේ සභාව දැනුවත් කළ හැකිද? කළ නොහැකි නම් ඒ කුමන හේතුවක් නිසාද? 2009 වසරේ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන රැසක සහභාගීත්වයෙන් සිදු කරන ලද ඉන්ටග්‍රේටඩ් ස්ට්‍රැටජික් එන්වයරන්මන්ට් ඇසෙස්මන්ට් නම් අධ්‍යයනය මගින් පාරිසරිකව වටිනා ඉඩම් හඳුනාගෙන ඇත. මෙම වාර්තාව 2009 වසරේදී පිළියෙල කර ඇති වාර්තාවක් වන අතර එහි නිර්දේශ අනුව රක්ෂිත ප්‍රකාශයට පත් කර ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළව එහෙම ගැටලුවක් මතුවෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 6. නුසුදුසු ලෙස ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විවිධ ඉහළ මට්ටමේ සාකච්ඡාවන් පවත්වන ලද බව ඔබ දන්නෙහිද? 2025 ජනවාරි 5 දින පසුගිය ආණ්ඩු සමයේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද වවුනියාව මන්නාර මහා මුණුතිය දිස්ත්‍රික්කයේ ඇතුළු වන්නිමැතිවරණ දිස්ත්‍රික්කයේ සඳහා වූ විශේෂ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලද ආකාරය අනුව වවුනියාව දිස්ත්‍රික්කය සඳහා හෙක්ටයාර 22,043ක්, මන්නාරම් දිස්ත්‍රික්කය සඳහා හෙක්ටයාර 25,183ක් සහ ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කය සඳහා දිස්ත්‍රික් කමිටුව විසින් හෙක්ටයාර 22,513ක් අන්තර් අමාත්‍යංශ කමිටුව වෙත නිදහස් කිරීමට නිර්දේශ කර ඇති බව ඔබ දන්නෙහිද? පිළිතුර වෙන්නේ ගරු කතානායකතුමනි, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙම ප්‍රමාණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුළු ප්‍රමාණය වේ. වනජීවි ඉඩම් වෙන්වෙන් වශයෙන් ගත් විට මීට වඩා අඩු අගයක් ගනී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තම ඉහත ගැටළු සාධක තත්ත්වය ඇති එවැනි අසාධාරණ ලකු වැසියන්ගේ ඉල්ලීම් එම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු මගින් ලබාගෙන 2022 වර්ෂයේ සිට අවස්ථා ගණනාවකදී වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්ච යන දිස්ත්‍රික්වල දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සමග සාකච්ඡාවට ගණනාවක් පවත්වා එම ඉල්ලීම් දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුව, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අනුමැතිය ලබාගෙන අන්තර් අමාත්‍ය කමිටුවට ඉදිරිපත් කර මෙම ඉල්ලීම් වලට අදාළ ඉඩම් ශේෂ්ත්‍රයේ ග්‍රාම නිලධාරීන්, ඉඩම් නිලධාරීන් සහ මිනින්දොර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගේ සහභාගිත්වය ඇතිව භෞතික ලෙස GPS උපකරණ භාවිතා කර මැනුම් කටයුතු ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී යම් යම් පිරිස් සහ මාජන නියෝජිතයින් හා දිස්ත්‍රික්කයේ වගකීතු නිලධාරීන්ගේ විරෝධතා හේතුවෙන් මුලතිව් මන්නාරම කිලිනොච්චේ යන දිස්ත්‍රික්කවල මෙම ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටවන ලද අතර එහෙත් මුලතිව් දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 17,449ක් එනම් අක්කර 43,099.13ක් හා මන්නාරම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 24,096ක්, මන්නාරම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,896ක් එනම් අක්කර 7,153.12ක් බිම් ප්‍රමාණයක් රක්ෂිත භාවයෙන් මුදා හැරීමට මේ වන විටත් හඳුනාගෙන ඇත. වවුනියාව දිස්ත්‍රික්කයේම කටයුතු සාර්ථකව නිම කරන ලදී. ඒ අනුව හෙක්ටයාර 9,123.78ක් එනම් අක්කර 22,804.45ක් රක්ෂිත භාවයෙන් මුදා හැර මහජනතාව වෙත ලබා දීමට මේ දීම සඳහා මේ වන විට ජනාධිපති කාර්යාලය අනුමත කර ඇති අතර ඒ අනුව හඳුනාගත් රක්ෂිත මායිම් පමණක් ඇතුළත් වන අන්දමින් මායිම් කණු සිටුවීම ආරම්භ කර ඇත. තවද 2021 වර්ෂයට පෙර ඉහතින් දක්වා ඇති පරිදි GPS කණ්ඩායම මගින් රක්ෂිත භාවයට පත් කිරීමෙන් පසු පැරණි මායිම් කණු සිටුවීමේදී වර්තමාන මැනීම්වල හඳුනාගෙන මැනීමෙන් බැහැරව වන මහජනතාවට අයත් ඉඩම්වලට අදාළව පැරණි මායිම් කණු යොදා ඇති කණු ගලවා ඉවත් කර නවරක්ෂිත මායිම් ආවරණය වන පරිදි මායිම් කණු ස්ථාපිත කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ප්‍රශ්න අංක 7. මේ වන තෙක් මන්නාර මහා මුණුතිය දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් කමිටු මගින් නිර්දේශ කරන ලද ඉඩම් ප්‍රමාණවල කිසියම් ඉඩම් ප්‍රමාණයක් මේවනතෙක් නිදහස් නොකරන ලද බව ඔබ දන්නේද? ඒ කුමක් සඳහාද යන්න මේ සභාව දැනුවත් කළ හැකිද? වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළව ගත්තොත් වනජීවි ඉඩම් නිදහස් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා පාරිසරික සංවේදිතා ඇගයුම් Environmental Sensitive Assessment සිදු කළ යුතු අතර ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ මේ වන විට අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත නිකුත් කර ඇත. එම වාර්තා ලබා දුන් පසු ඉදිරි කටයුතු සිදු කිරීමට හැකියාව ඇත. මෙම නිර්දේශ අනුමත කිරීම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුවේ. ගරු කතානායකතුමනි, මිට අමතරව පසුගියදා අගෝස්තු 25 වෙනිදා තිබිච්ච කැබිනට් මණ්ඩලයේදී කැබිනට් තීරණයක් ලබා ගත්තා. මේ වනුවට රක්ෂිත භාවයෙන් බැහැර කිරීමට සුදුසු ඉඩම් පිළිබඳව සමාලෝචනය කර තහවුරු කර ගැනීම සඳහා පාසඳන් සංවිධානයෙන් යුතු අමාත්‍යාංශ අනුකමිටුවක් පත් කිරීමට තීරණය කරා. ඒ අනුව ඉඩම් අමාත්‍යාංශයේ පරිසර අමාත්‍යාංශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහවැලි සංවර්ධන අධිකාරිය වෙළඳ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරුන් පළාත් ඉඩම් කොමසාරිස්වරුන් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ඉඩම් පරිහරණ නිලධාරීන් ගෙන් සමන්විත කමිටුවක් පත් කරලා මේ කමිටුව යටතේ තවත් මොනවා හරි දුක් ගැනිවිලි තියෙනවා නම් ඒවා සලකා බලලා මේක සමාලෝචනය කරලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඒ සඳහා කමිටුවක් පත් කරගෙන තියෙනවා. බොහොම ස්තුතියි.
ගරු මන්ත්‍රීතුමා,
சபாநாயகரே, தந்த விடையலுக்கு அமைச்சர் அவர்களுக்கு நன்றிகளை கூறிக்கொள்கிறேன். அதே போல அமைச்சர் அவர்கள் கூறியது போல், ஆனால் இங்கு எமது மக்களுக்குரிய, அதாவது குறிப்பாக சொல்றதுனால் வன வள திணைக்களம் வன விலங்குகள் திணைக்களத்தால பாரிய பிரச்சனைகள் அங்கு இருக்கின்றது. அந்த அடிப்படையில் குறிப்பாக சொல்ல போனால் வன்னி தேர்தல் மாவட்டத்தில் மட்டும் கிட்டத்தட்ட 60,000 ஏக்கர் விவசாய காணியில் விவசாயம் செய்ய விடாமல் தடுத்து கொண்டிருக்கிறார்கள். அது இப்போ இல்லை, கடந்த காலங்களில் இருந்து தொடர்ச்சியாக இருக்குது. நான் இந்த அரசாங்கத்தை குற்றச்சாட்டு வரையிலானால் அதை விடுவிக்கிறதுக்குரிய விரைவாக அந்த கடந்த காலம் போடப்பட்ட மாவட்ட குழு, அதுக்கு பிறகு போடப்பட்ட அமைச்சரவைகள் குழுக்கு அனுப்பப்பட்டதில் சரியான ஒரு காலதாமதம், முடிவு உறுத்துற நேரம் தான் தேர்தல் வந்துச்சு. அப்ப அதற்கு பிறகு உண்மையிலே கடந்த காலங்களில் அரசு மேற்கொண்ட நல்ல வேலை திட்டத்தை நீங்க தொடர்ச்சியாக செய்றீங்கள் என்ற அடிப்படையில் விரைவாக மறுபடி உகக்குழு போட்டாலும் பரவாயில்லை, விரைவாக அதற்குரிய ஏற்பாடுகளை செஞ்சால் கிட்டத்தட்ட ஒவ்வொரு மாவட்டத்திலையும் எடுத்தால் நூற்றுக்கணக்கான குளங்கள் அபண்டன்ட்ங்களா இருக்குது. ஆனா அங்கே குளம் இருந்ததுக்குரிய அடையாளம் இருக்குது, காணிக்குரிய அடையாளம், அதுகளை விரைவாக அதுக்குரியதுகளை விரைவாக பார்த்து அதுகளை வந்த நினைக்கணும். உணவு உற்பத்தியில பாரிய அதிகரிப்பை மேற்கொள்ளலாம். அந்த உணவு உற்பத்தி அதிகரிக்கையில பணவீக்கம் எங்களுக்கு குறையும். இப்ப இவ்வாறான இதுகள் எங்களுக்கு ஒரு பொருத்தமான ஒரு அமைவு, இதுகளை விரைவாக நீங்க அடையாளப்படுத்துங்கிறத நாங்கள் கேட்டுக்கொள்றோம். அதே மாதிரி இப்ப சீசன் தொடங்க இருக்கின்றது, அதை பாருங்க. அதே போல முக்கியமானது கௌரவ அமைச்சர் அவர்களே, முக்கியமானது அமைச்சர் அவர்களே, இதை விடுவிக்கிறதுல இந்த மணல் மணலுக்குரிய அனுமதிகள் என்ற லேண்ட் ஓனர் முறையில் கண்டபடி கொடுத்து ஒரு 6 பக்கம் போகையெல்லாம் இருக்கின்றது. கடந்த காலம் அரசாங்கத்தில் எவ்வாறு வீணாக்கப்பட்டதோ அழிக்கப்பட்டதோ அந்த வளங்கள், அதே இது தொடர்கின்றது. அதை உடனடியாக ஒரு குழு போட்டு ஒரு கமிட்டி போட்டு பார்த்து இந்த அதற்குரிய ரோயல்டி எடுத்துக்கிறீங்க, அந்த அழிவுகளை சரி தண்ணி அந்த மரங்கள்லாம் உளுந்து கிடக்குது. ஒரு ஆத்துக்கிட்டு இருந்தால் கிட்டத்தட்ட ஒரு 5 மீட்டர் இருந்துச்சுன்னா இன்னைக்கு 20 மீட்டருக்கு போயிருக்கு. அதனால விரைவாக அதுக்கு ஒரு குழு போட்டு அதுகளையும் பார்த்து உடனடியாக இவ்வாறு கனிய வளத்தை நிப்பாட்டி அழிவை நிப்பாட்டி தருமாறு தயவாக கேட்டுக்கொள்கிறேன்.
ගරු අමාත්‍යතුමා, ඉතාම කෙටියෙන්.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අපි මේ කමිටුවපත් කරලා ඒ තීන්දුව తీරන ලබා දීම සඳහා මාස 6ක් වගේ කාලයක් අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන ඔබ කිව්වා වගේ ඉතාම කෙටි කාලයක් ඇතුළත මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා විසඳුම් ලබා දෙන්න. ඔබ කිව්ව දෙවනි කාරණය වැලි ප්‍රශ්න සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන්නම්. ඒක මේ කැටගරිය නෙවෙයි, අමුත අපිත් ඒකට ඉක්මනින් මැදිහත්වීමක් කරන්න. බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩකටයුතු ආරම්භදී යෝජනා පාර්ලිමේන්තු ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාගෙන් විනාඩියක් ලබා ගැනීමට අවසරයි. මේ කල්තැබීමට කලින් 27.2 යටතේම තව විනාඩි 5ක් තිබෙන නිසා විනාඩි 5ක් අවශ්‍ය නැහැ. ගරු කතානායකතුමනි, ගරු විපක්ෂයේ නායකවරුන්ට ලැබී තිබෙන අයිතියක් තමයි 27.2 යටතේ ප්‍රශ්නය ඇසීමට. ඒ සඳහා අප විසින් දැනට ලබා දී තිබෙන පිළිතුරු පිළිබඳව ඉතාම කෙටි සාරාංශයක් ඉදිරිපත් කරන්න ඔබතුමාගෙන් විනාඩි 1 කාලයක් ඉල්ලා සිටින්නේ. එකක් තමයි ගරු අඩෙක්ලනාද මැතිතුමා 27.2 යටතේ ප්‍රශ්න 8ක් ලබල අහලා තිබෙනවා. අප 7කට පිළිතුරු දීලා තිබෙනවා. එකක් තමයි ගරු කතානායකතුමනි පිළිතුරු ලබා දීමට තිබෙන්නේ. ඊට පස්සේ දිලිජ් ජයවීර මැතිතුමා එතුමා ප්‍රශ්න 4ක් අහලා තිනවා. 2කට පිළිතුරු ලබා දීලා තිබෙනවා. ඒ වගේම ගරු කාදර් මස්තන් මැතිතුමා ප්‍රශ්න 5ක් අහලා තිබෙනවා. අද එකත් එක්ක එතුමාට 2කට පිළිතුරු ලබා දීලා තිබෙනවා. ගරු අර්චුනා මන්සිතුමා 6ක් අහලා තියෙනවා ප්‍රශ්න. 5කට පිළිතුරු දීලා තිබෙනවා ගරු කතානායකතුමනි. ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා ප්‍රශ්න 18ක් අහලා තිබෙනවා. ප්‍රශ්න 15කට පිළිතුරු ලබා දීලා තිබෙනවා. පිළිතුරු ලබා දීලා නැත්තේ එතුමා අගෝස්තු 21 අගෝස්තු 22 කේනේවට තමයි ආසන්න වශයෙන්ම. ඊට පස්සේ ගරු කතානායකතුමනි ශ්‍රීධරන් මැතිතුමා ප්‍රශ්න 14ක් අහලා තිනවා. ප්‍රශ්න 10කට පිළිතුරු දීලා තිබෙනවා. එතම ජූලි 23 ජූලි අගෝස්තු 6 අගෝස්තු සැප්තැම්බර් 10 අහපු ප්‍රශ්න අද පිළිතුරු ලබා දුන්නා. අර්ධකට තමයි පිළිතුරු දෙන්න තිබෙන්නේ. ගරු සජි ප්‍රේමනාස මැතිතුමා ප්‍රශ්න 25ක් අහලා තිනවා. 22කට පිළිතුරු ලබා දීලා තිනවා ගරු කතානායක. කන සමස්යක් වශයෙන් ගත්තොත් මේ පක්ෂ නායකයන් විසින් අසන ලද ප්‍රශ්න වලට ඒ ආකාරයෙන් පිළිතුරු ලබා දීලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද? අද දින රැස්වීම පැවැත්වෙන කාල වේලාව පූර්ව භාග 9:30 සිට අපර භාග 12:30 දක්වාද, අපර භාග 1 සිට අපර භාග 5:30 දක්වාද විය යුතුය? අපර භාග 3:30 පාර්ලිමේන්තුවේ ස්ථාර නියෝග 8-5 ක්‍රියාත්මක විය යුතුය. අපර භාග 5:30 කතානායකවරයා පාර්ලිමේන්තුව කල්තැබිය යුතුය.
සභාව එකඟද?
ආයිස්.